ගරු ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමා ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලස්නේ මන්ත්‍රීතුමියනි, අපි මතක් කරන්න ඕන අපි දැකපු පාර්ලිමේන්තුවේ අයවැයවල් ඉදිරිපත් කිරීමේදී ඇත්තටම ඒ අයවැය ඉදිරිපත් කිරීම වගේ නෙමෙයි අද කාලේ අයවැය ඉදිරිපත් කිරීම. ඒක තමයි අපි බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමාගේ දක්ෂතාවය මුළු රටම අද දකින්නේ. මොකද අපේ රජය අයවැය ඉදිරිපත් කරනකොට ගෝලීය අර්බුද පහකට මැදි වෙලා ඉන්න ගමන් තමයි, ලෝකයේම ගෝලීය අර්බුද පහකට මැදි වෙලා ඉන්න ගමන් තමයි අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක නිසා මේකෙදී අපි දැක්කා ඒක මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒක හොඳින් පැහැදිලි කරලා තිබුණා. එතුමා මේක හොඳින් ආර්ථිකය කළමනාකරණය කරලා තිබුණා ඒකත් එක්කම. අද මේ වෙනකොට ලෝකේ කිසිදු කාලයක සිදු නොවුණු සමාජ ආර්ථික විෂමතාවයන් පැවිදිලා තියෙනවා. ඒ කියන්නේ අද ගත්තාම මේ ඇති නැති පාර්තරය වැඩිවීමෙන් පවතින කාලයක්. ඒ වගේම සංවර්ධනයේ වේගය ලෝකෙම අඩු වෙලා තියෙනවා. ඒ වගේම පරිසර විපත් පරිසර හානි අද විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ රට රටවල් අතර තීච්ඡ ඒ බහුපාර්ශ්වික ඒ ද්විපාර්ශ්වික උපකාර අද නැති වෙලා තියෙනවා. ඒකත් එක්කම මුළු ලෝකයටම බලපාපු කොරෝනා වසංගතය අපිට බලපාලා තියෙනවා. ඒවයි මේ වසංගතත් එක්ක අපි වගේ රටකට මේ අයවැයක් ඉදිරිපත් කිරීමේදී බොහොම අමාරු තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට වුණත් අපි වක්වත් බලාපොරොත්තු වුණේ නැහැ මේ වගේ ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා තමයි අපි කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ හොඳ ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් අමාත්‍යවරයෙක් කියලා. මේකත් එක්ක මේකට ප්‍රධානම හේතුව තමයි ගරු මන්ත්‍රීමියනි අපිට ශක්තිමත් රජයක් පැවතියි. මොකද මේ ශක්තිමත් රජය තුළ අපි බිහි කරගත්ත ජනාධිපතිවරයෙක් අපි අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ ජනාධිපතිතුමා දැක්කහම හොඳ ශක්තිමත් නායකයෙක්, හොඳ ඍජු නායකයෙක්, ඒ වගේම හොරකම දූෂණය වංචාව පිටු දකින්න නායකයෙක්, බොහොම සරල නායකයෙක්. ඒක රජයට අපිට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඒකත් එක්කම අපි දකිනවා අපි මුළු රටටම ජනතාවට අභේදානය දීපු පස්වෙනි විධායක ජනාධිපති, ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්තාම මුළු ලෝකයටම ආදර්ශමත් නායකයෙක්. ඉතින් මේ වගේ නායකයන් ඉන්න තුනෙන් දෙකේ බහුතරයක් තියෙන රජයක අපි බැසිල් රාජපක්ෂ මැතිතුමා දකින්නේ මුදල් අමාත්‍යවරයාට සුදුසුම කෙනා තමයි එතුමා. එතුමා මම දැකපු හැටියට මේ අපේ රටේ මුදල් අමාත්‍යවරුන් අතරින් ගත්තාම දක්ෂම මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මැතිතුමයි කියන එක මම බොහොම ආඩම්බරෙන් අද ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දැකපු දෙයක් තිබුණා. අපි ජනාධිපතිවරු ගැන ගමුත්තාම ජනාධිපතිවරු අපි සංසදනය කළ බලන්න ඕන. අපි දැක්කා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, මේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය මේ රට බාර දෙනකොට රටේ ආර්ථික අතිරික්තයක් තිබුණේ. ඒ වගේම හොඳ දේශීය ආර්ථිකයක් තිබුණා. හැබැයි එදා ජනතාව රැට්ටුවා. එදා එක්සත් ජාතිපක්ෂ රජය විසින් ඇටාටක් දෙනවයි කියලා ජනතාව රැට්ටුවා. ජනතාව රවට්ටලා ඒ බලය අරගෙන මේ රට විවෘත ආර්ථිකය ගෙනාවා. හොඳ දෙයි නරක දෙයි දෙක මේ රටට අරගෙන ආවා. අරගෙන ඇහිලා අද මේ ණයබරින් වෙලෙන්න හේතුව වුණේ ඒ විවෘත ආර්ථිකයේ හොඳ දෙයි නරක දෙයි සියල්ල මේ රටට ගෙනාපික. අද එක්සත් ජාතිපක්ෂයේ සම්පූර්ණ අද සමගි බලවේගයේ වග කියන්න ඕන මේ ණයබරට සම්පූර්ණ ඒ කරපු නායකයන් කරපු දේවල් තමයි. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි අපි දැක්කා ආර් ප්‍රේමදාස මැතිතුමා මේ රට පාලනය කළා. මේ රටේ මිනිස්සු අන්තිමට විරුදාවලේ ලැබුවා වියරු මිනිසා කියලා. ඒ කියන්නේ ඒ තරමට වියරු වැටිලා ඒ කාලේ පාලනය කළේ. මේ අපිට මතකයි එදා තරුණයන් 60,000කට ආසන්න ප්‍රමාණයක් අද ඝාතනය කළා. ඒ ඝාතනය කළේ තරුණයෝ සියල්ල එදා ඝාතනය කළේ හොඳ උගත් බුද්ධිමත් මේ රටට ඉන්න ඕන අය ඝාතනය කළේ. අද ඒ බුද්ධිමය සංහාරය කරපු නිසා අද මේ රටට අද ඒක බලපාලා තියෙනවා. ඒකත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ මේක මම දැකපු විදිහට ජනතා විමුක්ති පෙරමුණ පවා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය තමයි මේ ක්‍රියාත්මක වෙලා සම්පූර්ණ අපේ තරුණ 60,000ක් පමණ මේ අපේ රටින් ඉවත් කළ දැම්මා. ඒක අද අපිට විශාල හානියක් පාඩුවක් වෙලා තියෙනවා. මේ වගේ අපි ගත්තාම ජනාධිපතිවරු හැම කෙනෙක්ම ගත්තාම අපි බැලුවා මේ එක්සත් ජාතිපක්ෂ සමගි බලවේගයේ දා හිටපු ඒ නායකයන් පාලනය කරවෑන් තමයි අද මේ රටට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒකත් එක්කම අපි මතක් කරන්න ඕන මේකේ අපි දැක්ක ගමට අපි මේ අපි අපේ එක්සත් ජාතිපක්ෂ සමගි බලවේගයේ මන්ත්‍රීවරු කතා කරනකොට කිව්වා මේ අයවැය ජනතාවට වැඩක් නැහැ කියලා. ජනතාව වැඩක් වෙනවද නැද්ද කියලා අද එළියට බහලා ජනතාවකින් අහලා බලන්න ඕන. මේ විපක්ෂයේ කියන දේවල් නෙමෙයි. අද ජනතාව පිළි අරන් තිනවා මේක ඉතාමත් හොඳ අයවැයක් කියලා. අපි දැක්කා අපි මේ ගමට ගිහිල්ලා ගමේ යෝජනා අරගෙන තමයි අද කටයුතු කරන්නේ. ඒ තුල අපි දැක්ක හැම කොට්ටාසයකටම කොට්ටාස අපේ තියෙනවා මේ වෙනකොට කොට්ටාස තියෙනවා 4,917. මේ 4,917ටම කොට්ටාසේ ඉන්න මන්ත්‍රීවරයාට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාට අද මිලියන 4 ගානේ දීලා තිනවා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ යම් මුදලක් තිනවා තමන්ට ඕන විදිහට ගමේ වැඩ කරන්න, රත් දිස්ත්‍රික්කේ වැඩ කරන්න. ඒ වගේම පළාත් සභාවට ගිය පළාත් සභාවේ තිනවා. හැබැයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාට එහෙම තිබුණ නැහැ. හැබැයි මේ රජයේ තමයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුටත් පළවෙනි වතාවට පක්ෂපාත භේදකින් තොරව පළවෙනි වතාවට මේ මිලියන 4ක් දුන්නේ තමන්ට ගමේ ජනතාවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න
ගරු මන්ත්‍රීතුමා. තව විනාඩි 2යි.
ඒ වගේම අපි මතක් කරන්න ඕන මේ කොරෝනා ව්‍යසනය නිසා විශාල ප්‍රමාණයක ආර්ථිකය අහිමි වුණා. ඒකට අපි සල්ලි වෙන් කළාම අද විපක්ෂයේ හිනා වෙනවා. අපි දැක්කා තීරෝද රත හිමියන්ගේ ඒ කුලි තීරෝද රත කරන හිමියන්ගේ විශාල වශයෙන් ආදායම අහිමි වුණා. අද මේ වෙනකොට ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6000ක් පමණ 600ක් පමණ අද වෙන් කරලා තිනවා. ඒ වගේම පාසල් වෑන් රථ රියදුරන් අපි දැක්කා මාධ්‍ය හමු තියලා පාසල් වෑන් රථ හිමියෝ ඇඬුවා. මේ අද විපක්ෂයට ඒව තේරෙන්නේ නැහැ. අද ඒ වෙනුවෙන් අද මිලියන 400ක් පමණ මුදලක් වෙන් කරලා තිනවා. ඒ වගේම පුජ්‍යලික බස් රථ හිමියන් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1500ක මුදලක් මේ අය වෙන් කරලා තිනවා. මේ විදිහට අද අරන් බැලුවාම අද විශාල වශයෙන් මේ කොරෝනා ව්‍යසනය නිසා ආදායම අහිමි වෙච්ච සියලුම දෙනාට වගේ මේ කටයුත්ත වෙනුවෙන් ඒ රජය ඒ අයට වැඩ කළා තිනවා මේ අයවේ. ඒකත් එක්කම අපි දැක්කා මේ අයවේ තිනවා අවුරුදු 65 වෙනකන් රාජ්‍ය සේවයේ ඉන්න පුළුවන් කියලා. අද අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සමහර අය කතා කළා. කතා කරනකොට අපිට පුදුම හිතුණා. එදා අපිට 89-90 කාලේ මොකද්ද කිව්වේ? එදා කිව්වේ 60ට වැඩි අය රටට බරක්. ඒක නිසා මේ 60ට වැඩි අය අවසානේ කිව්වේ මරලා දාන්න ඕන කියලා. ජනතා විමුක්ති පෙරමුණ එදා කිව්වේ. අද හැබැයි එහෙම කිය අපේ රජය එහෙම කළේ නැහැ. අපි එදා ජනතා විමුක්ති පෙරමුණ එහෙම කියනකොට අපේ මේ රජය විසින් අද 65 වෙනකන් ඒගොල්ලෝ අත්දැකීම් බලලා ඒ වගේම ඒගොල්ලෝ කරපු සේවාව බලලා ඒ අනුව 65 වෙනකන් සේවය කරන්න පුළුවන් විදිහට මේ රජය කටයුතු කරලා තිනවා. මේකෙදි මම කියන්න කැමති මේක ගරු මුදල් අමාත්‍යතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා
අවසන් කරන්න ගරු
මන්ත්‍රීතුමා වගේම මේක අපේ ගරු අමාත්‍යවරුන්ගේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඒ වගේම සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ ඒ වගේම ජනතාවගේ වගකීම තමයි ජනතාව අතරට හරියට මේක අරයන්. ඉතින් ඒ නිසා ඒකත් මතක් කරමින් මම සතුටු වෙනවා මේ වගේ රජයක් තුල මේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව අපි පාර්ලිමේන්තුවට එවීම පිළිබඳව මේ වගේ නායකයන් ඉන්න පක්ෂයක් තුල නායකයන් ඉන්න රජයක. ඉතින් ඒසේ මතක් කරමින් නැවත නැවතත් බෙසිල් රාජපක්ෂ මැතිතුමාට අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. මේ වගේ ව්‍යසනකාරී වේලාවක ජනතාවාදී මේ වගේ අයවැයක් ඉදිරිපත් කිරීම ගැන අපේ ස්තුතිය පුද කරමින් මම නියඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලාශ්‍රවල මන්ත්‍රීතුමනි, මට විනාඩි 10ක් මගේ අදහස් අයවැය පිළිබඳව ඉදිරිපත් කරන්න දීපේක පිළිබඳව මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. 1948 ඉඳන් මම දකින අන්දමටම මේ මුදල් ඇමති කෙනෙක්ට ඉදිරිපත් කරන්න තිබෙන මේ අමාරුම අයවැය තමයි අපේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒක අවිවාදයෙන් ආණ්ඩු පක්ෂෙත් ඒ වගේම විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් ඒක පිළිගන්නවා. කො විශේෂයෙන්ම මේ යුගයේ දිහා බලනකොට යම්කිසි අවිනිශ්චිතතාවයක් තිබෙනවා මේ කොවිඩ් වසංගතය නිසා. ඒකට සැලසුම් කරන්න අපහසුතාවයක් තිබෙනවා. ඒකට මම දැක්කා අපේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් කියනවා ගිය සැර ගිය අවුරුද්දේ තිබිච්ච සංඛ්‍යාලයකන දීලා ඒකට මේ සංඛ්‍යාලයකන එක්ක ඇත්ත සංඛ්‍යාලයකන බැලුවොත් එහෙම විශාල වෙනසක් තිබෙනවා කියලා. මේක හැබැයි හැම අයවැයම වෙන දෙයක්. ඒ හින්දා තමයි මම හිතන්නේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට ඔය බජට් ඔෆිසර් වගේ දෙයක් අපි නිර්මාණය කරන්න සිරු දෙනාම සහයෝගය දෙන්න ඕනේ. නමුත් මට මතකයි අපේ රවි කරුණානායක මහත්තයා එක අයවැයක් ඉදිරිපත් කරනකොට ඒ අයවැය ඒ ආදායම් වර්ධනයේ 48%ක් හරි 50%ක් හරි එතුමාගේ පළවෙනි අයවැයේදී හරි දෙවෙනි අයවැයේදී ඉදිරිපත් කරලා තිබුණා. හැබැයි කෙසේ වෙතත් මේ අභියෝගතා මොනවාද කියලා අපේ බැසිල් රාජපක්ෂ මහත්මයා හොඳට හඳුනාගෙන විශේෂයෙන්ම ඒ අභියෝග පහක් තිබෙනවා කියලා තමයි එතුමා හඳුනා ගත්තේ. හැබැයි මේ අභියෝග පහටත් අමතරව මම විශ්වාස කරනවා තවත් අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගය තමයි අපේ කෙටි කාලීන අවශ්‍යතාත් ඒ වගේම අපේ දීර්ඝ කාලීන ඉලක්කවලත් යම්කිසි පරස්පර භාවයක් තිබෙනවා. විශේෂයෙන්ම ගිය අවුරුදු 3 දිහා බැලුවත් එහෙම අපිට ඩොලර් බිලියන 12ක් 13ක් විතර අපිට අහිම වුණා ඒ සංචාරක ව්‍යාපාරයේ නිසා. ඒ නිසා විශේෂයෙන්ම අද රුපියලට විශාල පීඩනයක් තිබෙනවා. දැන් ඒ රුපියලට පීඩනයක් තිබෙනකොට එක පැත්තකින් අපිට රුපියලේ බාලු කරන්න පුළුවන්, එහෙම නැත්නම් මෙම 203ට 204ට ගිනියන්න පුළුවන්. අපි ඒ වගේම දන්නවා එන අවුරුද්දේ ISB එකක්, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් එකක් එනවා ජනවාරි වල මිලියන 500ක් එනවා. ඒ වගේම මම හිතන්නේ අවුරුද්ද මැදදී තව මිලියන බිලියනයක් වගේ ප්‍රමාණයක් එනවා. ඒකට අපි රුපියල බාලු කරොත් මේ වෙලාවේ මොකද්ද වෙන්නේ? අපිට අර ඒ ඩොලර් ප්‍රමාණය ගෙවන්න අපහසුතාවයකට මුහුණ පාන්න වෙනවා. එහෙමත් නැත්නම් හැබැයි අපි දන්නවා මේ ගානට තියාගෙන යන එකෙත් යම්කිසි ආවාසීදායක තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ආයෝජකයෙක් වුණත් කෙටි කාලීන ආයෝජකයෙක් ලංකාවට ඇවිදින් ආයෝජනය කරන්න සමහරලාට මේ අවස්ථාවේදී කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම බැරි වෙලාවත් ඒ රුපියල බාල්දු වෙලා තිබුණොත් එහෙම ඒකට ඒ ආයෝජන ගණනය කරන්න යම්කිසි අපහසුතාවයක් තිබෙනවා. හැබැයි මේ වගේ අවස්ථාවක් තියද්දී මෙවැනි මූලික ප්‍රශ්නයක් තියද්දී මොකද්ද අපිට තිබෙන ඒ විසඳුම්? මම දකින අන්දමටම අපිට විසඳුම් විශාල ප්‍රමාණයක් නැහැ මූලස්වර අඩු මන්ත්‍රීතුමිය. එකක් තමයි අපේ හර්ෂදි සිල්වා මන්ත්‍රීතුමා පැවසු අන්දමටම අපිට IMF එකට යන්න පුළුවන්. IMF එකට ගියොත් එහෙම මොකද වෙන්නේ? IMF එකේ එක කට්ටිය කියනවා ඔස්ටරිටි මෙෂර්ස් කියලා, නැත්නම් එහෙම නැත්නම් අර බෙල්ට් එක මීටත් වඩා තද කරා ගන්න කියලා කියනවා. ඊපස්සේ අපිට සමහර වෙලාවට අර ග්‍රීසියට අත් වෙච්ච ඉරණම තමයි අපිට අත් වෙන්නේ. එහෙම නැත්නම් අපිට මොකද්ද කරන්න තිබෙන අනික් විකල්ප? අපිට තිබෙන අනික් විකල්පය තමයි අපේ ඒ ලෝක දේශීය ආර්ථිකය අපිට නගා සිටවන්න අපිට යම්කිසි මට්ටමකට මේ මුදල් වියදම් කරන්න වෙනවා. ඒත් මේ මුදල් කොහෙන්ද අපි එන්නේ? ඩොලර් ප්‍රශ්නයක් තිබුණාට දැන් අපි 2008 ඉඳන් බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම මේ මුදල් බහුතරයක් ඒ අච්චු ගහපු මුදල් තමයි තිබෙන්නේ. මේක ලංකාවේ විතරක් නෙවෙයි, මේක ඇමරිකාවෙත් එහෙමයි. 2008 දී ඇමරිකාවේ ඒ දල් ජාතික නිෂ්පාදනයෙන් ඒ ණය හැටියට තිබුණේ  160%ක්. හැබැයි අද වෙනකොට ඒක 100%ට 120%කට වගේ වැඩි වෙලා තිබෙනවා සියලුම රටවල් වල. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයේ තිබෙන වකවානුවේදී මේ මුදල් අච්චු ගහලා තිබෙනවා. මේකට සමහර කට්ටිය මොඩර්න් මොනිටරි තියරි කියලා කියනවා. නමුත් සමහර ආර්ථික විද්‍යාඥයෝ විශේෂයෙන්ම ඔස්ට්‍රියන් ස්කූල් එක කියන ඒ ආර්ථික විද්‍යාඥයෝ යම් කිසි මට්ටමකට මේකට උද්දමනයට පරිවර්තනය වෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් මමත් අයිවාදයෙන් පිළිගන්න කාරණාවක් තමයි අපිට මේ මුදල් ලච්චු ගහන එකේ වුණත් යම්කිසි සීමාවක් තිබෙනවා. නමුත් කෙසේ වෙතත් මෙම රජය කල්පනා කරලා මම හිතන්නේ මුදල් ඇමතුමා ඒ බිලියන 85ක් වගේ මුදල් ප්‍රමාණයක් ඒ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න වෙන් කරලා තිබෙනවා. මේකෙන් අපි අර ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමා පැවසු වන්දමටම බිලියන මිලියන 3ක් එක වසමකටත් ඒ වගේම හැම ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙනෙක්ටම මිලියන 4ක් වගේ මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා සම්පූර්ණ මුදල් ප්‍රමාණය මිලියන 85ක් ඉතින් මම විශ්වාස කරනවා යම් කිසි මට්ටමකට මේ මුදල් ගම් වලට එනකොට ඒ අපේ දේශීය ආර්ථිකය නගා සිටුවා ගන්න පුළුවන් වෙනවා දැන් අපි ගිහිල්ලා බැලුවොත් එහෙම ගම්මානවල සෞභාග්‍ය ගම්මාන කියලා ලංකාවේ 600ක් හදලා තිබෙනවා අපි ගිහිල්ලා අද ලංකාවේ විශේෂයෙන්ම ඔය ඔෆිස් වල වැඩ කරන ඒ ගෑනු ළමයි දිහා බැලුවොත් එහෙම බහුතරයක් ඒ ගෑනු ළමයි අඳින්නේ නැත්තම් හෑන්ඩ්ලූම් ඇඳුම් එහෙම නැත්තම් අඳින්නේ අර බතික් වගේ දේවල්. එතකොට මේ අපිට යම්කිසි විදිහකට මේ වියදම් කරන මුදල් වලින් මේ දේශීය අවස්ථා අපිට සපයා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි අනික් පැත්තෙන් බැලුවොත් එහෙම අපි දන්නවා ඒ ආහාර හිඟයක් එනවා මේක ලංකාවේ විතරක් නෙවෙයි එතකොට එක පැත්තකින් මේ කෘෂිකර්මය දියුණු කරන එකෙන් අපිට යම් කිසි විදියකට ඒ ගමට අවශ්‍ය ඒ ආහාර නිෂ්පාදනය අපි ඇති කරා ගන්න පුළුවන් වෙනවා දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මුලස්සලවඩු මන්ත්‍රීතුමනියගේ කෑගල්ලු ඒ මට ඒ බාර තිබෙන ආසනයේදී අපි හැම වසමකම මේ බිත්තර නිෂ්පාදනයට අපි විශේෂ උනන්දුවක් දානවා. ඇයි අපි එහෙම දාන්නේ? ලංකාවේ අපි අර හර්ෂ ඩිසිල්වා මන්ත්‍රීතුමා පැවසුව අන්දමටම කැලරිස් 2040ක් ගන්න ඕන එක පුද්ගලයෙක්ට ඒ ජීවත් වෙන්න. එහෙමනම් ඒ ලේසියෙන්ම ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගන්න පුළුවන් ඒ ක්‍රමවේදය තමයි මේ බිත්තර. ඒ වගේම අපි අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම අපි මෙව්වට විදේශ වෙළඳපොළවල් හොයාගන්නත් අපි දැන් කටයුතු කරනවා විශේෂයෙන්ම මගේ අමාත්‍යංශය හරහා අපි ඒ කටාර් රාජ්‍යයට ගිහිල්ලා ඒ ලූලුමාත් කියන ඒ ආයතනත් එක්ක සාකච්ඡා කළා විශේෂයෙන්ම හෑන්ඩ්ලූම් සාරි ඒ වගේම බතික් ලංකාවේ සාරි වලට ඒ ඉදිරියේදී ජනවාරි මාසයේ වෙනකොට අපි ඒ වෙළඳ ප්‍රදර්ශනත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මෙම මුදල් දීලා තිබෙන්නේ මේකත් නම කියන්න ඕනේ ඒ මහජන නියෝජිතයන් කරා අපි ගත්තොත් එහෙම මෙතනදී එක්සත් ජාතික පක්ෂයේ කවුරු හරි ඒ മന്ത്രി කෙනෙක් ඒ ආසනය දිනලා තිබෙනවා නම් ඒ ලක්ෂ 40 හම්බුනේ ඒ മന്ത്രിතුමාට ඒ മന്ത്രിතුමාගේ අභිමානය හැටියට තමයි ඒ මුදල් පාවිච්චි කරන්නේ දැන් මට මතකයි යහපාලන ආණ්ඩුව කාලේදී අපේ කෑගලු ආසනයේ කෑගලු ප්‍රාදේශ සංවර්ධන කමිටුව තිබුණා හවුද සභාපති හැටියට කටයුතු කරේ ඒක සභාපතිවරයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු සංවිධායකතුමා අනික සභාපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායකතුමා හැබැයි මේ දෙන්නම අඳුම ගානේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් නෙවෙයි ඒකෝර දැන් මෙවැනි කටයුතු කරපු ඒ කට්ටිය තමයි දැන් අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කොහොමද මේ රාජ්‍ය බුද පාවිච්චි කරන්න ඕනේ කියලා අපිට අද කියන්නේ. ඉතින් ඒ වගේම තමයි අනික් කාරණාව. දැන් අපි මේ ග්‍රාමීය ආර්ථිකය දිනු කරන ගමන්ම අපිට රට සංවර්ධනය කරන්න අනික් ක්‍රමවේද මොකද තිබෙන්නේ? අපිට ආයෝජන ගේන්න ඕනේ. දැන් අපිට ආයෝජන ගේන කොටත් එපා කියනවා ආයෝජන ගේන්නේ නැති වෙනකොටත් කියනවා.
විනාඩි දෙකක් තියෙනවා තව ගරු මාත්‍රු. විනාඩි දෙකයි. 2 minutes.
දැන් සමාවෙන්න මාත්‍රුමීදී මම හිතන්නේ මෙතනදී අපේ ආණ්ඩු පක්ෂ සමහර මන්ත්‍රීවරුන්ගේ එක එක අදහස් තිබෙනවා. හැබැයි මම මෑතකදී අපේ BOI එකේ සභාපතිතුමත් එක්ක ඒ ප්‍රංශකර ගියා. එහේ ආයතන 14ක් එක්ක විතර අපි කතා කරා. අපිට හැබැයි එතනදී අපිට ශක්තියක් තිබුණා කියන්නේ ගිය මාස 3 තුරදී අපිට ආයෝජන 3ක් ඉන්දියාවෙන් ආයෝජනයක් ආවා මිලියන 700කට 600කට වගේ ප්‍රමාණයකට වරායත් එක්ක ඒ වගේම අපිට චීනෙන් ආයෝජනයක් ආවා එලිවේටඩ් හයිවේ එකක් ඒ වගේම දැන් ඇමරිකාවෙන් ආයෝජනයක් හැවිදින් තියෙනවා මිලියන 250කට හරි ඉතින් ඒ එහෙමනම් දැන් මේ මෙච්චර බංකොලොත් වෙලා කියලා මේ විපක්ෂයේ කියන රටවල් වලින් මේ ප්‍රධාන රටවල් තුනෙන් විතරක් ආයෝජන දැන්ට ගිය මාස 3න් ඇවිදින් තිබෙනවා ඉතින් මම හිතන්නේ අපි මේ තිබෙන අවස්ථ අපිට මුදල් ආයෝජනය කරලා අපිට ඒ ෆැක්ටරි දාන්න එහෙම රටට සල්ලියක් නැත්නම් මේ ආයෝජන ගේන්න ඕනේ. හැබැයි මේ ආයෝජන ගේන කොටත් අපි දිලා තිබෙන කොටස් ප්‍රමාණය බලන්න. අපි ගිහිල්ලා අර හම්බන්තොට වරාය මේ කට්ටිය අවුරුදු 99කට බදු දීලා තව ඉන්පස් තවත් අවුරුදු 99කට දික් කරා ගන්න පුළුවන් වගේ දුන්නේ නැහැ. ඔය නිව් ෆෝර්ට්‍රස් කියන එක අවුරුදු 15කින් පස්සේ විදුල බල මණ්ඩලයට හිමි වෙනවා. ඒ වගේම අනික් ආයතනත් අපි දීලා තිබෙන්නේ අවුරුදු 30ක 35ක කාල සීමාවක් බලලා තමයි තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ අනිවාර්යයෙන්ම මොන රජයේ බලයට ආවත් දැන් අපිට තිබෙන ඒ තිබෙන තීන්දුව අපිට තිබෙන choices ඒ මේ හුගා කට්ටිය හිතන අන්දමටම අපිට ඒ choices නැහැ. අර ජනතා විමුක්ති පෙරමුණේ වුණත් සහෝදරයෝ මොකද්ද කියන්නේ? ඒ අපි ග්‍රාමීය ආර්ථිකය, දේශීය ආර්ථිකය නගසිටවන්න කියලා. ඉතින් ඒක නෙවෙයි අපි මේ දැන් මේ කරන්න හදන්නේ. ඉතින් එහෙමනම් අපි මං විශ්වාස කරනවා අපි මෙම යන මාර්ගයේ අපිට අසාර්ථක වුණොත් අපේ හර්ෂ්ඩි සිල්වා අය සහෝදරයා කියන අන්දමටම එක එක මාර්ගයයි තිබෙන්නේ ඒ IMF එකට යන එක. එහෙනම් මම අහන්න කැමතියි මේ IMF එකට ගිහිල්ලා මේ රටවල් කීයක් දිනු වෙලා තිබෙනවද කියලා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී ඒ බැසිල්
රාජපක්ෂ
මුදල් ඇමතිතුමාට මේ අමාරු වකවානුවක වූවත් මෙවැනි ඒ ප්‍රගතිශීලී ඒ වගේම ජනතාව ඉලක්ක කරපු ඉදිරිපත් කරපු අයවැයකට මම ස්තුති වෙමින් මගේ වචන සල්පමන් නිම කරනවා.
බොහොම ස්තුතියි ගරු චරිත හේරත් මන්ත්‍රීතුමා. විනාඩි 10ක කාලයක් තියෙනවා.
මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමියනි, මෙම අයවැය දෙවන වර කියවීමේ විවාදයට සහභාගී වෙන්න ලැබීම ගැන මම ඉතාම සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම මගේ කරුණු දැක්වීම ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධ කරගනිමින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ පළවෙනි කාරණය ගරු මන්ත්‍රීතුමියනි, මේ අයවැයක් කියලා අපි කියන්නේ ඇත්තටම ආර්ථිකයත් දේශපාලනයත් කියන දෙකම එකට ගැට ගැහිච්ච වැදිහත් වීමක්. විශේෂයෙන්ම අද උදේ ඉඳලා මේ සභාවේ සමහරු ඉදිරිපත් කරපු කරුණු දැක්කහම විශේෂයෙන්ම අපේ විපක්ෂ ගරු මන්ත්‍රීතුමාලා ඒ අයගේ අදහසක් තියෙනවා මේ අයවැය කියලා කියන්නේ යම් ආකාරයක ඉලක්කම් විද්‍යාවක් වෙන්න ඕනයි කියන assumption එකක් නැත්තම් යටි සිතා ගැනීමක් ඇතුව තමයි සමහරු කරුණු ඉදිරිපත් කෙරුවේ. නමුත් මම හිතන්නේ අයවැයක් කියන්නේ political economy එහෙම නැත්නම් දේශපාලනයත් ආර්ථිකයත් කියන පැති දෙකම එකට ගැට ගැහිච්ච මැදිහත් වීමක්. ඒ නිසා මෙන්න මේක ඒ අර්ථයෙන් තේරුම් ගැනීම ඉතාම වැදගත්. අපි අයවැය පිළිබඳව කරන සංවාදයකදී රටක දේශපාලනයත් ආර්ථිකයත් කැටි කරගත්ත මැදිහත් වීමක් විදිහටයි රජයක් අයවැයක් ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේක අපි ඉතාම පැහැදිලිව කියනවා මේ රටේ දේශපාලන අභියෝග සමග ගැට ගැහිච්ච ආර්ථිකමය මැදිහත් වීමක් ලෙස අපේ අයවැය පිළිගන්න කියලා. එහෙම නැතුව මේක අර විශේෂයෙන්ම මේ කොළඹ කේන්ද්‍රීය think tanks වල එහෙම නැත්නම් බුද්ධි මණ්ඩලවල අය මේ හුඟක් අය කල්පනා කරන්නේ අයවැයක් කියන එක ඉලක්කම් මත පමණක් පදනම් වෙච්ච මැදිහත් වීමක් කියලා. ඒක වැරදි. දෙවැනි කාරණය ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි අපේ රටේ ආර්ථිකය දේශපාලනයත් එක්ක ගලපපුවාම තියෙන ඇත්ත තත්වය පිළිගත යුතුව තියෙනවා. අපේ රටේ ආර්ථිකය පහුගිය අවුරුදු 72ක කාලේ ඉඳලම විශාල අර්බුදයක ගැට ගැහිලා තියෙනවා. මේ අර්බුදය තවත් වර්ධනය වීමක් මේ COVID-19 උවදුරත් එක්ක සිදුුණයි කියන එක අපි පිළිගත යුතුව තියෙනවා. විදේශ මූල්‍යකරණය සම්බන්ධව ලෝකෙ හැම රටකටම විශේෂයෙන්ම අපේ වගේ තුන්වෙනි ලෝකේ රටවලට විශාල බලපෑමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපිට විදේශ මුදල් ලැබෙන මාවත් සියල්ලම වගේ කළමනාකාරීකරණය කරන්න බැරි තරමට සමහර තැන්වල හීන වෙලා තියෙනවා, අඩු වෙලා තියෙනවා. මේක අපි පිළිගන්නවා. ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතාමත්ම පැහැදිලිව එතුමන්ගේ මූලික අදහස් දැක්වීමෙදිත් මේක ඉදිරිපත් කළා. මේ ආර්ථිකමය වශයෙන් අපි වාගේ රටවල් වලට මුහුණ දෙන්න තියෙන මේ තත්ත්වයත් එක්ක එකට ගලපලයි අපි අපේ මේ අයවැය සම්බන්ධ සාකච්ඡාව සලකන්න ඕන. අද සමහර විපක්ෂයේ අපේ ගරු මන්ත්‍රීතුමන්ලා මම ඉතාම පැහැදිලිව කියන්න කැමති යම්කිසි ආකාරයක ඉමෝෂනල් ඉන්ටර්වෙන්ෂන් එකක් මිසක අර දේශපාලන මේ වශයෙන් තියෙන ඉමෝෂනල් ඉන්ටර්වෙන්ෂන් එකක් මිසක මේ බිම තියෙන යථාර්ථය සම්බන්ධව සමහර වෙලාවට කල්පනා කරන්න නැතුව තමයි මැදිහත් වෙන්නේ කියලා අපිට පේනවා. විශේෂයෙන්ම එනිසා විදේශ මූල්‍ය පිළිබඳ පැත්ත විතරක් නෙමෙයි අපිට බරපතල රාජ්‍යයක් නඩත්තු කරන්න වෙලා තියෙනවා. බරපතල රාජ්‍යයක් මේක පොදු ජන පෙරමුණේවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙවත් එක්සත් ජාතික පක්ෂෙවත් එහෙම තනි වගකීමට දෙන්න මම ලෑස්ති නෑ. අවුරුදු 72ක කාලය තුල අපි ගොඩනගපු බරපතල රාජ්‍යයක් අපිට නඩත්තු කරන්න වෙලා තියෙනවා. මේක යථාර්ථයක් අපේ දේශපාලන ආර්ථිකයේ පැත්තෙන්. එනිසා අද වෙනකොට අපේ රටේ ප්‍රාග්ධන වියදම් විශේෂයෙන්ම අපේ රටේ පුනරාවර්තන වියදම මේ ඊළඟ අයවැයේදී බිලියන 5128ක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ රාජ්‍ය සේවයේ අද 1.7 මිලියන් ඒ කියන්නේ ලක්ෂ 17ක් අපේ රටේ රාජ්‍ය සේවයේ ඉන්නවා. නිසා මේක අපි හැමදෙනාම අපි ආණ්ඩුව කරත් අනිත් පැත්තෙන් ආණ්ඩුව කරත් මේක බරපතල පළල් ප්‍රශ්නයක් විදියට තියෙනවා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා අපේ රාජ්‍යයේ සතු විවසායක ව්‍යාපාර විශාල අර්බුදයකට රාජ්‍ය මූල්‍යකරණය ලක් කරලා තියෙනවා. තමුන්නාන්සේ විශේෂයෙන්ම මේ ගරු සභාව දන්නවා අපේ රටේ රාජ්‍ය ව්‍යාපාරවල සමහර දේවල් රටට විශාල සුදු අලියක් විදියට තමයි තියෙන්නේ. මේක එක ආණ්ඩුවකට තියෙන ප්‍රශ්නයක් නොවුනට අපි ආණ්ඩු කරන පක්ෂ විදියට අපිට මේ යථාර්ථයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ නීතිගා සංස්ථාව, ශ්‍රී ලංකා සතොස මේ ආයතන හතර විතරක් ගත්තත් ආයතන 32ක් තියෙනවා අපේ රටේ ව්‍යාපාර විදියට ඉතාම අලාභ අපේ රාජ්‍යයට ලබා දෙන. ඒ වගේම මේ ආයතන 32න් මේ ආයතන හතර විතරක් ගත්තත් බරපතල බලපෑමක් අපේ රටේ ආර්ථිකයට සිදු කරනවා. මේ ආයතන හතර අද තියෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ දේශපාලන තීරණ නිසා. ඒ දේශපාලන තීරණය නොසලකා හැරලා දන්නේ නැහැ වගේ හිතලා අපි කෙරුවේ නැහැ වගේ හිතලා කතා කරන එක ලේසි, නමුත් ඒක සත්‍ය නෙමෙයි. මේ කතාව අහන අපේ සමාජයේ හිතන මතන එළියේ ඉන්න හැම කෙනෙක්ම දන්නවා මේ බරපතල රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙවන්න, මේ බරපතල අලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර පද්ධතිය අරගෙන යන්න හැම රජයකටම වෙලා තියෙනවා. එනිසා මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම මේ මම කියපු ආයතන හතර විතරක් ගත්තත් විදුලි බල මණ්ඩලයේ 2020 අලාභය බිලියන 62යි, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2020 අලාභය බිලියන 45යි, මිලියන 45,000යි, ශ්‍රී ලංකා ඛනිජ සංස්ථාව 2020 යම් ලාභයක් ලබලා තියෙනවා, සතොස සමාගම බිලියනයකට වඩා අලාභ වෙලා තියෙනවා. මේ වගේ විශාල අලාභ සහිත රාජ්‍ය ව්‍යාපාර පද්ධතියක් නඩත්තු කරගෙන අපිට යන්න වෙලා තියෙනවා. අපිට අද අහන්න වෙලා තියෙනවා රාජ්‍යයට ව්‍යාපාර කරන්න පුළුවන්ද බැයිද කියන ප්‍රශ්නේ මේ සභාවේ අපි පැහැදිලිව පැත්තකට බෙදෙන්නේ නැතුව සාකච්ඡා කරන තැනට මේ ආයතන අපිව ගෙනල්ලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ බරපතල ආර්ථික අර්බුදය හමුවේ තමයි මේ අයවැය ලේඛනය ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ අයවැය ලේඛනයේ මගේ තුන්වෙනි කාරණය ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඉතාම වැදගත් අලුත් දැක්මක් මේ අයවැය ලේඛනය තුළ තියෙනවා. ඒ දැක්ම අපේ රටේ මාසේ අන්තිමට පඩිපත ලැබෙන රාජ්‍ය වේවා පෞද්ගලික අංශ වේවා අර අපි කියන සංවිධිත ආර්ථිකය ගැන පමණක් බලලා අයවැය ඉදිරිපත් කරපු ඉතිහාසයක් අපිට තිබුණේ. අපි හැමදාම අයවැයකදී රාජ්‍ය සේවේ පඩි වැඩි කරනවා. හැමදාම අයවැයකදී අර ප්‍රධාන කොම්පැනිවල ආදායම ගැන අපි හිතනවා. එනිසා රාජ්‍ය සේවයයි ප්‍රධාන පෞද්ගලික අංශ කොම්පැනි කියන දෙකෙන්ම මාසේ අන්තිමට පඩිපත ලැබෙන කණ්ඩායමෙන් එහා ගිය ආර්ථික කලාපයක් රටක තියෙනවා. අපි ඒකට කියනවා අර මට ඉස්සෙල්ලා කතා කරපු විපක්ෂගරු මන්ත්‍රීතුමෙක් මේක කිව්වා වෙන විදියකට, එතුමාලා විශ්වාස කරන විදිය වැරදි, මේ අවිධිමත් නොවිධිමත් ඉන්ෆෝමල් ඉකොනොමි එක අපේ රටේ ආර්ථිකය ඇතුලේ මේ පොලිසි මේකර්ස්ලා එහෙම නැත්තම් ප්‍රතිපත්ති හදන අය නොසලකා හැරලා තියෙන්නේ. මෙවර අයවැයේදී අපි ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට අපේ ස්තුතිය පිරිනමනවා. විශේෂයෙන්ම අර ප්‍රධාන ධාරාවෙන් එළියේ තියෙන 150%කට වඩා ධාරිතාවයක් තියෙන සමාජ කොට්ටාසය සම්බන්ධව, නොවිධිමත් අවිධිමත් ඉන්ෆෝමල් ඉකොනොමි එක සම්බන්ධව බරපතල මැදිහත්වීමක් සිදු කරලා තියෙනවා. නිෂ්පාදන ආර්ථිකය සහ ජීවනෝපාය සංවර්ධනයට මිලියන 33,000යි. ඒ වගේම ගම සමග පිළිසඳරා ග්‍රාමීය සංවර්ධන මේක හරහා යන්නේ මම මේ කියන සමාජ කණ්ඩායම් ඇතුළට මිලියන 85,000යි. ඒ වගේම අපේ සමාජය ඇතුලේ අර ගොවියගේ දීවරයාගේ පෙදරේරුවගේ මේසන්වරයාගේ එහෙම නැත්තම් අර සතිය මාසේ අන්තිමට බැංකුවට එකවුන්ට් එකකට සල්ලි යන්නේ නැති මූල්‍ය හුවමාරු කරන්නේ ක්‍රියාදාමය ශක්තිමත් කරන්න අයවැයකින් අපි කරන්න පුළුවන් උපරිම දුරට ගිහිල්ලා තියෙන අයවැය විදිහට මම මේක සලකනවා. මම මේකට ඒකයි කියන්නේ මේකේ රැඩිකල් පදනමක් තියෙන අයවැයක් විදිහට අපි තේරුම් ගන්න ඕන. බොරුවට සාම්ප්‍රදායික ඉකොනොමික්ස් ඇතුලේ ඉඳලා අරක නෑ මේක නෑ කියලා අපිට කියන්න පුළුවන් ඇත්තටම නැති දේවලුත් මේකේ තියෙනවා තමයි. ඒ වුණාට අපි විශ්වාස කරනවා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ ආර්ථික කලාපෙන් එළිය සිටින
නවීදීමත්
ආර්ථික කලාපය ආමන්ත්‍රණය කිරීම අයවැයක් ඇතුලේ සිදු වුණා නම් ඒක වැඩියෙන්ම සිදු කරපු අයවැය මෙවර අයවැය කියලා මම තර්ක කරනවා. ඔබතුමියට බොහොම ස්තුතියි.
ඔබ ස්තුතියි මන්ත්‍රීතුමා. ගරු මුජිබීර් රහමන් මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 27ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි, සභාපතිතුමියනි. අද විශේෂයෙන්ම මේ පොදු ජන පෙරමුණේ ආණ්ඩුවේ දෙවැනි අයවැය හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළා. අපි දන්නවා අද රටේ තිබෙන දේශපාලන තත්ත්වයත් එක්ක මේ ඇති වෙලා තියෙන විවසනයත් එක්ක ලෝකේ පුරාම කොවිඩ් තත්ත්වය ඇති වෙලා තියෙන එක අපි සියලු දෙනාම දන්න කාරණාවක්. ඒ වගේම මේ කොවිඩ් තත්ත්වයන් උඩ ලෝකේ සමහර රටවල් වලට පුළුවන්කම ලැබුණා තමන්ගේ ආර්ථිකය ආර්ථික වර්ධනයක් නොමැති වුණත් යම්කිසි ආකාරයකට ජනතාව රැකබලාගෙන ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක් ලෝකයේ අනිකුත් රටවල් ගොඩනගාගත් දෙයක් හැටියට අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ලංකාව දිහා බැලුවම ගරු සභාපතිතුමනි, අපි ඉන්නේ ඉතාම අමාරු තැනක කියලා අපි කියන්න ඕනේ. මොකද රටේ ආර්ථිකය අද වෙනකොට විශාල අර්බුද ගණනාවක් අද මේ රජය විසින්ම නිර්මාණය කළ දීලා තිබෙනවා. ඒ නිර්මාණයන් උඩ අද වෙනකොට මේ රටේ පහළ ජනතාව ඉතාම අසීරු දරිද්‍රතාවයකට පැළෙන තියෙනවා. මගේ කතාව පටන් ගන්න කලින් මගේ ළඟ තියෙනවා 2015 ශ්‍රී ලංකා ආර්ථික අපගමනය කියලා අපේ ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ලියපු පොතක්. ඒ පොතේ තියෙනවා, මං හිතන්නේ එතුමා යනවා මේකත් අහලම ගියා නම් හොඳයි කියලා මං හිතනවා, මොකද ඔබතුමාම ලියපු පොතක්නේ ඕක. මේ ඒ ඔබතුමාම ලියපු පොතක් හින්දා මේ එතුමා කියනවා 89 වෙනි පිටුවේ 7 වෙනි පරිච්ඡේදයේ උද්දමනාත්මක පීඩනයක් ජීවන වියදම කියලා. සාමාන්‍ය පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාමේ තත්ත්වය උද්දමනය යනුවෙන් හැඳින්වේ. රටක සියලුම භාණ්ඩ හා සේවාවන් මිල ගණන් වල සාමාන්‍ය අඛණ්ඩව ඉහළව නගින විටක මුදලේ ක්‍රමශක්තිය අඩුවේ. ඒ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව. ඒ නිසා මිල උද්ධමනයේ ජීවන වියදම ඉහළ නැංවීමට හා ජීවන තත්ත්වයේ පහත වැටීමට බලපාන ප්‍රධාන සාධකයක් වේ. එහින් ඕනෑම රජයක ප්‍රධාන ආර්ථික අරමුණයක් ලෙස මිල ස්ථායිකරණය සැලකේ. කිසියම් ආණ්ඩුවකට මිල ස්ථායිකරණයක් ඇතිකොට එම රටෙහි මුදලේ අභ්‍යන්තර අගය හා බාහිර අගය ආරක්ෂා කළ නොහැකේ නම් එවැනි ආණ්ඩුවක් පොදු ජනතාව පෙළන ආණ්ඩුවක් බවට පත්වීම වැළැක්වීම නොහැකිය. කවුද මේ කියන්නේ? මේ කියන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ශ්‍රී ලංකාවේ ආර්ථික අපගමනය ගැන එතුමා මේ ලියපු පොතේ. ඉතින් මම කියනවා දැන් එතුමා ওই කියපු ටික තමයි දැන් මේ රටේ වෙන්නේ නේද? ඒ කියන්නේ එතුමා කියන විදිහටම මේ ආණ්ඩුව ඇවිල්ලා පොදු ජනතාව පෙළන ආණ්ඩුවක්. මේ එතුමාගේ පොත කියලා තියෙන එතුමාගේ නිර්දේශ නිර්ණායක ආණ්ඩුවක් ගැන මනින දේවල් අපේ ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියලා තියෙන නිර්ණායක ටික බැලුවම අපිට පේනවා එතුමාගේ නිර්ණායක අනුවම මේක පොදු ජනතාව පෙළන ආණ්ඩුවක් හැටියට එතුමාමම හඳුන්වලා තියෙනවා. නමුත් කනගාට කරුණක් තමයි එතුමා එහෙම පොත් ලියලා අද උදේ ඒ පැත්තේ ඉඳගෙන ආණ්ඩුව ආරක්ෂා කරන්න කතා කිරීම. ඒක ඉතින් හරිම කනගාටුයි. මොකද එතුමා ආර්ථික විද්‍යා ගුරුවරයෙක් හැටියට මමත් අපොස උසස් පෙළ විභාගේ කරනකොට එතුමාගේ ආර්ථික විද්‍යාවේ පන්තිවලට ගිහිලා තිබෙනවා. නමුත් එතකොට නම් අපිට මෙහෙම ආර්ථික විද්‍යාවක් එතුමා උගන්වන්නේ නැහැ. ඒ හින්දා අපි ආර්ථික විද්‍යාව සමත් වුණා. දැන් ඔය කියන ආර්ථික විද්‍යාව නම් පට්ටපල් බොරු. එතුමාගේ ඇමතිකම ආරක්ෂා කරගන්න කරන ආර්ථික විද්‍යාවක් තමයි එතුමා දැන් කරන්නේ. මොකද එදා අපිට උසස් පෙළට උගන්වනකොට නම් ඔහොම ආර්ථික විද්‍යාවක් එතුමා ඉගෙනුවේ නැහැ. ඒකත් අපි කියන්න ඕනේ එතුමාට සාධාරණයක් ඉෂ්ට කිරීම වෙනුවෙන්. ගරු සභාපතිතුමනි, දැන් අද වෙනකොට අපිට පේන දේ තමයි දැන් මේක ආණ්ඩුව විසින් නිර්මාණය කරගත්ත ආර්ථික අර්බුදයක් මේ රටේ තියෙන්නේ. මේක කොවිඩ් වලට බැර කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මේක කොවිඩ් හින්දා බැර ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි. කොවිඩ් හින්දාත් යම් යම් කරුණු ආර්ථිකයේ තිබෙන ඉදිරි ගමනට යම් යම් කරුණු බලපෑව ඒක අපි සියලු දෙනාම පිළිගන්නවා. නමුත් ඊට එහා ගිය කරුණු තිබෙනවා ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්දා වෙච්ච දේවල්. ඒව තමයි විශේෂයෙන්ම 2019 ජනාධිපති ජයග්‍රහණයත් එක්කම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමාට උදව් කරපු විශාල ව්‍යාපාර පැලැන්තියකට බදුසාන ලබා දුන්නා. ඒ බදුසාන ලබා දීම තුළ බිලියන 600ක 700ක බදුසාන ලබා දීම උඩ ආණ්ඩුවට ලැබෙන රාජ්‍ය ආදායම ආණ්ඩුව අඩු කරගත්තා. ඒ අඩු කරගත්තේ ආණ්ඩුව හිතුවා Tamanටගේ හිතවතුන්ට සලකන්න ඕනේ කියලා. ජනාධිපතිතුමාට අර වියත්මග නැත්නම් කියත්මග ඒ ඔක්කොම මග කියන දේවල් අහලා අද මුළු රටම මහමග නැවතිලා තියෙන්නේ. රට යන්නේ නැහැ ඉස්සරහට. රටේ හැම තැනම උද්ඝෝෂණ. ගොවියෝ පොහොර ඉල්ලනවා, රාජ්‍ය සේවකයෝ වැටුප් වැඩිවීම ඉල්ලනවා, සාමාන්‍ය ජනතාව කියනවා බඩු මිල අඩු කරන්න කියලා. ජීවත් වෙන්න විදියක් නැහැ. දවස ගාන බඩු මිල ඉතාම අසීමිත ලෙස ඉහළ යනවා. ඒ අයියේ ආණ්ඩුවට සහනාධාර ටිකවත් දී ගන්න බෑ. ඒවා දෙ බැරි වුණේ විශේෂයෙන්ම ආණ්ඩුව ගත්ත වැරදි ආර්ථික තීන්දුව తీරන හින්දා අද මේ රටේ සාමාන්‍ය ජනතාව විතරක් නෙමෙයි අද මේ රටේ පෞද්ගලික අංශයත් අද මං මුලා වෙලා ඉන්නේ. අද ඒගොල්ලොන්ගුත් අසරණ වෙලා ඒගොල්ලන්ටත් අද කර කියා ගන්න බැරුව ඉන්නවා. ඊළඟට ගරු සභාපතිතුමනි, මේ අයවැය තියා අපිට බැලුවම අපි දන්නවා කොවිඩ් වසංගතය මේ රටේ තවම අවසන් වෙලා නැහැ. එතකොට කොවිඩ් වසංගතය හරහා අධ්‍යාපනයේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. දරුවන්ට තවම ආණ්ඩුවට බැරි වෙලා තියෙන ඔන්ලයින් අධ්‍යාපනය කරන්න. ගුරුවරු බොහොම අමාරුවෙන් Tamange pocket එකෙන් data එක දාලා තමයි දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය කරේ. අර ඈත පළාත්වල විතරක් නෙමෙයි කොළඹ නගරේ පවා ඉන්න ඔන්ලයින් අධ්‍යාපනය කරගන්න බැරි 3G ෆෝන් එකක් නැති ළමයි. අපි කතා කරන ඈත ගම්වල විතරක් නෙමෙයි මේ කොළඹ නගරය ඇතුලේ ඉන්නවා. ඉතාලම අඩු ආදායම් ලාභී පවුල්වල ඉන්න දරුවෝ ඒ දරුවන්ටත් බැරි වෙලා තියෙන ඔන්ලයින් අධ්‍යාපනයට යන්න ෆෝන් එකක් නැතුව. නමුත් ආණ්ඩුව ඒක වෙනුවෙන් වියදම් කරපු දෙයක් නැහැ. ඒක වෙනුවෙන් පෞගේ කාලෙම ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබෙත් නැහැ. ඒ වැඩපිළිවෙලක් නැතුව ගුරුවරු Tamanට හැකියාවෙන් කරන්න පුළුවන් දේ ගුරුවරු මේ රටේ දරුවන් වෙනුවෙන් කරා. නමුත් ආණ්ඩුව එහෙම කරේ නැහැ. ආණ්ඩුව හැමදාම ඒකත් ඇදගෙන ගිහිල්ලා අන්තිමට ගුරුවරුන්ගේ උද්ඝෝෂණ රට පුරාම මතු වුණාම ඒ වෙලාවෙත් ගුරුවරුන්ට ඒ සහන ටිකවත් දී ගන්න බැරුව ඒ වෙලාවෙත් ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව මුකුත් කරේ නැහැ. නමුත් අපිට පේනවා ආණ්ඩුව සෞඛ්‍ය කුෂිකර්මය අධ්‍යාපනය ඒ සියලු දේවල් වලට වඩා පාලම් දාන්නයි කාපට් දාන්නයි අයවැයෙන් 135ක් වෙන් කරලා තියෙනවා. ඒක තමයි ආණ්ඩුවේ ඉන්න ගෝල බාලයන්ට හම්බ කරන දන තැන. කාපට් ටික දාන්න, කාපට් කොච්චර දානවද කියලා කිව්වොත් කොන්ක්‍රීට් දාලා තියෙන පාරවල් වලත් කොන්ක්‍රීට් එක උඩින් උත් කාපට් දානවා. ඒ තරමට ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මන්ත්‍රීවරු කාපට් වලට ආදරේ. හරි, ඊළඟට ගුවන් පාලම් ඕන නැති තැන් වලට ගුවන් පාලම් දානවා. අර කොම්පන්නේ වීදියේ ගරු සභාපතිතුමනි, අර රේල් ගේට්ටුවේ උඩින් යන්නත් ගුවන් පාලමක් දාලා තියෙනවා. කොම්පාන වීදියේ රේල් ගේට්ටු උඩින් ගිහිලා ගුවන් පාලම් දාලා මේ කොළඹ නගරේ පතවාහන තදබදේ අඩු කරන්න බෑ. අපරාධයේ සල්ලි. එහෙමනම් ඒ ගුවන් පාලම යන්න ඕනේ අර පිත්තල හන්දියේ කලලයිට් ඔක්කොම පව කරගෙන දෙහිවල හන්දියත් පව කරගෙන ගියොත් තමයි මේ තියෙන රතබදේ වාහන තදබදේ අඩු කරගන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන තියෙන ඒ උඩින් දාන යන වියදම එහරහා ලැබෙන පංගු. ඒ හින්දා අවශ්‍ය නැති තැන් වලටත් ගුවන් පාලම දාන තත්ත්වයක් උදා කරගත්තා. එතකොට කුෂිකර්මය වෙනුවෙන්, සෞඛ්‍ය වෙනුවෙන්, ඊළඟට අධ්‍යාපනය වෙනුවෙන් ඒ වෙනුවෙන් වැය කරන මුදල් ඉතාම ආණ්ඩුව සීමා සහිත කරලා තිබෙනවා. එතකොට අපිට පේනවා ආණ්ඩුව අධ්‍යාපනය සෞඛ්‍ය අපි දන්නවා කොවිඩ් වසංගතය තිබෙනවා. තවම ඒවට අවශ්‍ය කරන බෙහෙත් තව අවශ්‍ය වෙනවා. තව යටිතල පහසුකම් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ආණ්ඩුව ඉදිරි පියවරක් අපිට අරගෙන නැහැයි කියන එක ආණ්ඩුවේ මේ ක්‍රියා මාර්ග වලින් අපිට පේනවා ගරු සභාපතිතුමෙන්. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ අද වෙනකොට උද්ධමනය අද වෙනකොට 111ට වඩා ඉහළ ගිහිලා තියෙනවා. මේ උද්ධමනය පාලනය කරගන්න කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් නැහැ. ඒකට ආණ්ඩ ගේන්න හැදුවා මිල පාලනය කරන්න. මිල පාලනය කරන්න ආණ්ඩුව මොකද්ද කරේ? ආණ්ඩුව කිව්වා අපිට හදිසි නීතිය ගෙනාව. ගෙනල්ලා ජනාධිපතිතුමා කිව්වා දැන් ජනාධිපතිතුමාත් එක්ක සෙල්ලම් දාන්න බෑ. දැන් මේ හදිසි නීතියත් එක්ක සෙල්ලම් කරන්න බෑයි කියලා තමයි අපිට කිව්වේ. කියලා අර දෙමළ ෆිල්ම් වල යන තමිල්නාඩුවේ ද්‍රවිඩ චිත්‍රපට බලනවා වගේ අපිට සති කිහිපයක් පෙන්වුවා ඉඳගෙන හමුදාවත් එක්ක ගිහිල්ලා වට කරලා අර අහිංසක ගබඩාවල් වල තිබෙන අර හාල් ටික අරගෙන යනවා අපිට පෙන්වුවා. නමුත් ලොකු හාල් මෝල්කරුවන්ගේ ගබඩාවල් වට කරේ නැහැ. අපි දන්නවා ඒ ලොකු හාල්ම ගබඩාකරුවන් මෝල්කරුවන් ඉන්නේ ඔක්කොම ආණ්ඩුවේ. හිටපු ජනාධිපතිතුමාගේ සහෝදරයා ඉන්නවා ආණ්ඩුවේ. ඊළඟට තමුන්නාංශලගේ මන්ත්‍රීවරයෙක්ද රාජ්‍ය ඇමතිවරයෙක්ද ඉන්නවා. විශාල හාල් නිෂ්පාදන කරන ගබඩා තියෙන අයෙක්. ඊළඟට තමුන්නාංශලගේ සංවිධායකවරයෙක් ඉන්නවා හාල් ව්‍යාපාර කරන. ඒ අයගේ හාල් මෝල් වලට කඩාපැන්නේ නැහැ. ඒ පැත්ත පළාතේවත් ගියේ නැහැ. අහිංසක මේ ඉන්න සාමාන්‍ය ජනතාවගේ ගෙවල් වල තියෙන ගෙවල් වලට කඩා පැනලා ඒ වී ටික අරගෙන ගියා. සමහර අයට ගරු සභාපතිතුමනි මට පැමිණිලා ඇවිල්ලා තියෙනවා සම සල්ලි ගෙවලක් නැහැ. ඔය අනුරාධපුරේ පැත්තේ මේ සුළු ව්‍යාපාරිකයෝ ඒවා අරගෙන ගිහලා ඒවට තවම මුදල් ගෙවලක් නැහැ. ඒකට එහෙම පොඩි දර්ශනයක් අපිට පෙන්නවා. හමුදාව අරගෙන ඊළඟට පාරිභෝගික අධිකාරියට ජෙනරාල්වරයෙක්ව දැම්මා. දාලා මේක කරන්න පුළුවන් කියලා. ඊළඟට මිල පාලනය සඳහා ගැසට් 10ක් 12ක් විතර වගේ ගැව්වා. ගැව්වා හාල් වලට ගැසට් එකක් ගැව්වා, සීනි වලට ගැසට් ගැව්වා, පරිප්පු වලට ගැසට් ගැව්වා, සැමන් වලට ගැසට් ගැව්වා. ගහකු නැති මොකද්ද ගැසට් ගැව්වේ නැත්තේ? හැම එකටම ගැසට් ගැව්වා ඉඳගෙන. ගහලා මොකද්ද කරේ? අන්තිමට මාෆියාවට මූණ දී ගන්න බැරුව අපිට කිව්වා පාරිභෝගික පනත මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා වෙනස් කරා. වෙනස් කරලා කිව්වා ලක්ෂ 2 දඩේ ලක්ෂ 5 කරා. රුපියල් වැඩියෙන් වික්කොත් ලක්ෂ 5ක් දඩ ගෙවන්න ඕනේ, නැත්නම් හිරේ දානවායි කියලා ඔය පාරිභෝගික සම්බන්ධතා ඉන්න රාජ්‍ය ඇමතිවරයා අපිට ඉඳගෙන කිව්වා ඉඳගෙන කියලා අපි ඡන්දය දුන්නා. දැන් ඒ පාරිභෝගික පනතක් නැහැ. දැන් ජනාධිපතිතුමා මොකද කරේ? ජනාධිපතිතුමා සියලුම භාණ්ඩ මිල පාලනේ නිදාස් කරලා දැම්මා. දැන් හාල් ඕන ගානකට විකුණන්න පුළුවන්, සීනි ඕන ගානකට විකුණන්න පුළුවන්. දැන් මේ රටේ මිල පාලන තියෙන මම දන්න විදියට තාම තියෙන බඩු දෙකයි. එකක් තමයි ඇන්ටිජෙන් එක, එකක් තමයි PCR එක. දැන් ওই දෙකක් කොයි වෙලාවෙ නැති වෙයි දන්නේ නැහැ. මොකද ওই බිස්නස් එකෙත් ඉන්නේ ජනාධිපතිතුමාගේ යාළුවෝ ටික. අර යාලංකා සභාපති වෙලා ඉන්න ඒ ඔක්කොම මේ ව්‍යාපාරේ ඉන්න උදවිය. කොයි වෙලාවෙ ඒ මිල පාලනය තයින් කරලා දායිද දන්නේ නැහැ. කොහොම ජනාධිපතිතුමාගේ වටේ ඉන්න උදවිය තමයි ඉන්නේ. ඒ හින්දා අද වෙනකොට ඒ තිබුණු හැම මිල පාලනයක් මදා වෙනක අයින් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. අහිංසක මිනිසුන්ට අපි අර තිබුණ අපේ ආණ්ඩු කාලේ දැම්ම අපි අර හාල් මැස්සන්ටත් මිල පාලනයක්. මේ අහිංසක දුප්පත් මිනිස්සු කන්නේ ඒ හාල් මැස්සන්ගේ මිල පාලනයත් තමුන්නාංශලා අයින් කරලා දැම්මා. අයින් කරලා දාලා අද වෙනකොට මේ රටේ ඉන්න කළුකඩ කාරයන්ට, මේ රටේ ඉන්න ව්‍යාපාරිකයන්ට වෙළඳ පොළ හසුරවන විදියට තමුන්නාංශලා පරිසරය නිර්මාණය කරලා දීලා තියෙනවා. අද බලන්න අද ගියාම 220ට හාල් නැහැ, සීනි 150ට නැහැ, පරිප්පු 200න් ඉහළ ගිහිල්ලා, කිරිපිටි 480ට ගිහිල්ලා, ගෑස් එක 2600ට ගිහිල්ලා, අද හැම භාණ්ඩයක්ම 100ට 100කින් අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. පොඩි එකාට කන්න දෙන බිස්කට් පැකට් එකත් අද රුපියල් 30කින් 40කින් වැඩි වෙලා තියෙනවා. අද ඉතාම අමාරු කාලයක මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ. එහෙම අමාරු කාලයක තමයි තමුන්නාංශලා ගෙනල්ලා මේ අයවැය ඉදිරිපත් කරේ. මේ අයවැයේදී විශේෂයෙන්ම මේ රටේ සහන බලාපොරොත්තු වුණා ජනතාව. ඇයි ඒ? ජනතාව අමාරුවෙන් ජීවත් වෙන්නේ. ජනතාව සහන ටිකක්වත් දෙයි කියලා බලාපොරොත්තු වුණා. මොකද තමුන්නාංශලා ඒ ජනතාවගේ ඔළුවල සහන මැව්වා. මොකද කිව්වේ? බැසිල් රාජපක්ෂ මහත්තයාට මොළ 7ක් තියෙනවායි කියලා කිව්වා. ඊළඟට එයාගේ ඇඟේම දුවන්නේ මොළේ කියලා කිව්වා. එහෙම කියලා දැන් එතුමාම ඇවිල්ලා කියනවා දෙන්න දෙයක් නැහැ. අපිට ජනතාවෙන් තමයි අපි ගන්න ඕනේ. ඒ හින්දා අපිට දැන් දෙන්න විදිහක් නැහැ කියලා මුදල් ඇමතුමා කිව්වා. එතකොට නමුත් අද මේ රටේ ජනතාව අපි දන්නවා කොරෝනා වසංගතයත් එක්ක විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය විතරක් නෙමෙයි මේ රටේ ඉන්න සුළු කර්මාන්ත, ඊළඟට මේ රටේ ඉන්න අනිකුත් අපි බැලුවොත් එහෙම මේ සුවන් රැකියා කරන උදවිය, ඒ සියලු දේවල් අයගේ ආදායම් මාර්ග අද වෙනකොට අහිමි වෙලා තිබෙනවා. ලක්ෂ 4කට වඩා රැකී රක්ෂාවල් වල හිටපු උදවියගේ රැකී රක්ෂාවල් නැති වෙලා තිබෙනවා. නමුත් ඒ ජනතාව වෙනුවෙන් තමුන් ආයතනලට මේ අයවැය තුලදීවත් කිසිදු ආකාරයේ සහනයක් ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. ගරු සභාපතිතුමියනි, ඒක තුල අපිට පේනවා මේ ආණ්ඩුව කොයිතරම් මෙරටේ ජනතාවට සංවේදීද කියලා. අපිට පේනවා එහෙම සංවේදීභාවයක් නැහැ. එහෙම ජනතාවගේ ගැටලු ගැන එහෙම හිතන්න පුළුවන්, එහෙම දැනෙන්න පුළුවන්, එහෙම සංවේදීතාවයකින් පෙළෙන ආණ්ඩුවක් නෙමෙයි කියලා අපිට මේ ආණ්ඩුව ගැන කියන්න පුළුවන්. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අද අපිට පේන දේ ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම විදේශීය ආයෝජන ගැන. දැන් විදේශීය ආයෝජන ගැන අපි දන්නවා, අපි මේ අයවැය යෝජනා දිහා බැලුවාම විදේශීය ආයෝජන ගෙන්නන්න පුළුවන් වැඩපිළිවෙලක් නැහැ. එහෙම විදේශික ආයෝජනයක් ගෙන්න පුළුවන්, එහෙම රටාවක් යෝජනාවලක් යටිතල පාසුකම් ගැන එහෙම කතා කිරීමක් නැහැ. අඩුම ගානේ අපි දැක්කා එදා පෝට් සිටි එකේ පහුගිය අපි 2020 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා අස්සම් කරා LOLC සමාගමත් එක්ක පෝට් සිටියෙන් අස්සම් කරා වැඩ පටන් ගන්න. දැන් අවුරුද්දක් වෙනවා පෝට් සිටි එකේ තාම වැඩ ටිකවත් පටන් අරගෙන නැහැ. ගරු සභාපතිතුමනි, ඔක්කොම දේවල් නැවතීලා තියෙන්නේ. ඒකත් එක්කම ගරු ඊළඟට ගරු සභාපතිතුමියනි, අපි දන්නවා මේ ආණ්ඩුව බලයට ගේන්න විශේෂයෙන්ම කතා වැඩ කරපු උදවිය. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වේදිකාවේ කිව්වා, එතුමා කතා කරා සිස්ටම් චේන්ජ් එකක් ගැන, මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ කියලා කිව්වා. එතුමා කිව්වා මම නිර්පාක්ෂික අපේක්ෂකෙක්, මම කාටවත් අයිති නැති කෙනෙක් කියලා කිව්වා. ඒ හින්දා හොඟාක් අය හිතුවා විශේෂයෙන්ම මේ රටේ මැදපන්තිය කල්පනා කරා මෙතුමා ඇවිල්ලා විශාල වෙනසක් මේ රට තුල නිර්මාණය කරයි, මේ රට තුල ඇති කරයි කියලා විශ්වාසයක් ඒ ජනතාව අතර ගොඩනගන්න එතුමන්ලට එදා හැකියාවක් ලැබුණා. නමුත් විශේෂයෙන්ම ලක්ෂ 69ක් ඡන්දය දීලා අද වෙනකොට අවුරුදු දෙකකට ආසන්න කාලයකට ඇවිල්ලා තියෙන මේ මොහොතේදියා අපි ආපහු හැරිලා දියා බැලුවාම අපිට පේනවා ශේෂපත්‍රයේ බිඳුවයි. ශේෂපත්‍රයේ කිසි දෙයක් නැහැ. අපි ඒකේ අරගෙන එතුමාගේ අවුරුදු දෙකේ කාලය තුල ශේෂපත්‍රය අරගෙන බැලුවොත් ශේෂපත්‍රයේ ලාභේ නැහැ, ඔක්කොම තියෙන අලාභවල තමයි තියෙන්නේ. කිසිදු ආකාරයේ වර්ධනයක් පෙන්වන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, මේක අපි නෙමෙයි කියන්නේ. මේ අපි කියනකට වඩා ආණ්ඩුවේ උදවිය කියනවා. දැන් විමල් වීරවංශ මහත්තයා මොකද්ද කියන්නේ? විමල් වීරවංශ මහත්තයා කියනවා මේක තක්කඩි ආණ්ඩුවක් කියලා. එතුමාගේ වචනවලින්. ගම්මන්පිල්ල මහත්තයා මොකද්ද කිව්වේ? ගම්මන්පිල්ල මහත්තයා කියනවා JR ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ආර් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ ඒ සියලු ආණ්ඩුවලටත් වඩා දූෂිත ආණ්ඩුවක් කියලා ගම්මන්පිල්ල මහත්තයා කිව්වා. මේ අපි නෙමෙයි. මේ විපක්ෂයේ ඉන්න අපි කියනවට වඩා ඉස්සරහට ගිහිල්ලා කියනවා ඒගොල්ලෝ. මේක හොර ආණ්ඩුවක්, මේක තක්කඩි ආණ්ඩුවක්, මේක දූෂිත ආණ්ඩුවක්. මේ අපි නෙමෙයි. ඊළඟට සතෝසේ හිටපු සාමාන්‍ය අධිකාරිතුමා. එතුමා මොකද්ද කිව්වේ? එතුමා කිව්වා සුදුලූණු වංචාව ගැන කිව්වා. සුදුලූණු වංචාව ගැන එතුමා කතා කරා. සතෝසේ බඩු අනියම් ආකාරයේ පෞද්ගලික වෙළඳපොළ වලට ගිහිල්ලා නැවත සතෝසේ මිලදී ගැනීම කරන වංචාවක් ගැන එතුමා හෙළිදරව් කරා. එතුමාට ආයතනෙන් යන්න වුණා. අන්තිමට එතුමා ගිහිල්ලා එතුමාගේ ජීවිත තර්ජනයක් තියෙනවායි කියලා පැමිණිල්ලක් දැම්ම අපරාධ විමර්ශන කොට්ටාෂේ. තවම ඒ ගැන විභාගයක් නැහැ. කවුද මේ? ඒ සභාපතිතුමාව ගෙනාවේ ජනාධිපතිතුමා. එතුමාම කියනවා ජනාධිපතිතුමා තමයි මට ආරාධනා කළේ කියලා එතුමා කියනවා. එහෙමනම් එතුමා දාපු පැමිණිල්ලටත් මේ වංචාව ගැන හොයන්න නැහැ. අපිට ඊයේ පෙරේද ආරංචි වුණා ඔය සුදුලූණු කන්ටේනර් තව 81ක් වරායෙන් සතෝසෝ දාපු කන්ටේනර් 81ක් පෞද්ගලික මේ ඉන්න වෙළඳපොලේ ඉන්න කඩකාරයන්ට නැවත වතාවක් ගිහිලා තියෙනවා ගරු සභාපතිතුමනි. එහෙමනම් අර අසෝ අර 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 පාරිභෝගික අධිකාරිය හිටපු ඒ සාමාන්‍ය අධිකාරිතුමා කියපු දේ ඇත්තයි කියන එක අපිට දැන් තහවුරු වීගෙන යනවා. නමුත් එතුමාගේ ප්‍රකාශය ගැන අපිට පේනවා ආණ්ඩුවේ ඉන්න කවුරුවත් උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ දාපු පැමිණිල්ල ගැනවත් විභාගයක් යන්නේ නැහැ. ඒත අද ආණ්ඩුවේ ඉන්න උදවිය තමයි මේ කියන්නේ. ඊළඟට ලිට්‍රෝ ගෑස් සභාපතිතුමා මොකද්ද කිව්වේ ඊයේ පෙරේද? දැන් එතුමාව පත් කරෙත් ජනාධිපතිතුමා. දැන් එතුමා කියනවා කෝටි 1000ක වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. කවුද මේ කියන්නේ? ලිට්‍රෝ ගෑස් එකේ මේ අලුත් සභාපතිතුමා. දැන් කවුද වංචාව කරේ? කලින් ඉඳපු සභාපතිතුමා. දැන් කලින් ඉඳපු සභාපතිතුමාව දැන් මේ කවුද? කලින් ඉඳපු සභාපතිතුමාව දැන් මේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ හිතවතෙක්. ඒ යාර චෝදනාව යාව අයින් කළා දැම්මා. දැන් අලුත් සභාපතිතුමා දැම්මා ජනාධිපතිතුමා. ඒ සභාපතිතුමා පුවත්පත් සාකච්ඡාවට අවිල්ල කිව්වා මට ජනාධිපතිතුමා ඔක්කොම කියන්න කිව්වයි කියලා කිව්වා. එතුමා කිව්වා මට නම් ගම්ම එක කියන්න කිව්වා ජනාධිපතිතුමා. කෝටි 1000ක් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. එතුමා කිව්වා මේ ගෑස් පමා වුණේ වෙන දෙයක් හින්දා නෙමෙයි, මේ වංචාව හින්දා තමයි ගෑස් පමා වුණේ කියලා එලිට්‍රෝ සභාපතිතුමා කිව්වා. එහෙමනම් ගරු සභාපතිතුමියනි, මේ රටේ ජනතාවගේ මුදල් ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම අපි සීනි වංචාව සිද්ධ වෙනකොට කෝටි 15000 කෝටි 1500ක මිලියන 15000ක ඒ වංචාව සිද්ධ වෙනකොට මුදල් අමාත්‍යාංශය මේ පාර්ලිමේන්තුවේ මුල මුදල් කාරක සභාවකට වාර්තාවක් ඉදිරිපත් කරලා පිළිගත්තා ආණ්ඩුවට ලැබෙන්න ඕන කෝටි 1500ක් අහිමි වුණයි කියලා පිළිගත්තා. මේ අපි කියන දේවල් නෙමෙයි. හරි, මහා බැංකුවේ සිද්ධිය දැන් තමුන්නාන්සලා නඩු දාලා හිරක හිරේ දානවයි කියලා කිව්වා. දැන් ඒක කරගෙන යන්න. හරි, එතකොට දැන් මේවා මේ අපි කියන දේවල් නෙමෙයි ගරු සභාපතිතුමනි. මේ ආණ්ඩුවේ ඉන්න සභාපතිවරු, මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු, මේ ආණ්ඩුවේ ඉන්න කොටස් කියන්නේ මේ ඊයේ පෙරේද අනුරයාපා කුරුණෑගල මන්ත්‍රීතුමා මොකද කිව්වේ? කිව්වා ආණ්ඩුව ෆේල් කියලා කිව්වා. කොහෙද යන්නේ මල්ලේපෝල් කියලා කිව්වා. ඇමති මණ්ඩලෙම අසාර්ථකයි කියලා කිව්වා. ප්‍රතිපත්තියක් නැහැයි කියලා කිව්වා. මම නෙමෙයි කියන්නේ, මේ අනුරයාපා ප්‍රසිද්ධ රූපවාහිනියක වැඩසටහනකදී එතුමා ප්‍රකාශ කළා. මම නෙමෙයි, එතුමා කියනවා කැබිනට් මණ්ඩලෙම අසාර්ථකයි, යන්න තැනවත් දන්නේ නැහැ කියලා කියනවා, කොහෙද යන්නේවත් දන්නේ නැහැ කියලා කියනවා. කියලා එතුමා කිව්වා මෙහෙම කිව්වොත් මේ රට විනාශ මුඛයට යනවායි කියලා කිව්වා. තමුන්නාන්සලාගේ පොහොට් මම දන්නේ නැහැ එතුමාත් එක්ක තියෙන ඇරියස් ජොන්සන් මන්ත්‍රීතුමා ඇමතුමා එතුමාගේ උමතුමාගේ ඇරියස් අපි දන්නේ නැහැ. අපි කියන්නේ එතුමා මේ ආණ්ඩුව ගැන කියන දේවල් ගැන. දියුගුණසේකර අර එයා ගියා කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීතුමා. මගෙන් මට අහගන්න දෙයක් නැහැ. ඉතින් මම කියන්නේ එතුමා කියන දේ ගැන.
ගරු මුලස්සුනාර්ථ සන්තුනි, මම මොකද කිව්වේ නැව නිශ්ශබ්දිතේ. මම නිශ්ශබ්දිතේ ඔබ දවනම කියපු නිසා අන්න ඇමතුමත් එමයි පුද්ගලික ප්‍රශ්න නැවගේ හොඳ මිත්‍රේ. ඉතින් එතුමා හොඳ නම් එතුමාට ඔබතුමා එතුමා ඉන්නේ පෙනී හිටලා නෑ අරගෙන ඔබතුමා ඇමතිකමත් දෙන්න. ඔබතුමාලගේ ආණ්ඩුව හිටපුවානේ.
ස්තුතියි මන්ත්‍රීතුමා, ස්තුතියි.
බ්‍රයාපයි කියද අපි ආන්න. හරි, එතකොට ගරු සභාපතිතුමියනි මේ ආණ්ඩුවේ ඉන්න උදවිය කියන්නේ. දැන් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්තුමා දීව ගුණසේකර. මොකද මේ කියන්නේ? විනාශයි කියලා කියනවා. නමුත් අද ඒ එතුමාගේ ගෝලය ඇවිල්ලා ආණ්ඩුවේ අයවැයට පක්ෂව කතා කරා අපි දැක්කා. ඊටම මේ මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා එතුමාගේ පක්ෂයේ ලේකම්තුමා කියනවා රට විනාශයි. කැබිනට් එකේ ඉන්න අය මෙලෝ දෙයක් ගන්නෙ නැහැ කියලා කිව්වා. එහෙම තමයි කිව්වේ. ඒ ඉඳ ගරු සභාපතිතුමනි, අද අපේ විවේචනයට වඩා අපි මේ එළිදරව් කරන් වෙනවට වඩා වැඩි මේ ආණ්ඩුවේ තියෙන දූෂණ වංචා අද ආණ්ඩුවේ ඉන්න උදවිය අද එළිදරව් කරන්න පටන් අරන් තියෙනවා. ඒක තමයි මේකේ තියෙන දෙදරීම. අද යුග ධනවි බලාගාරය ගැන අපි කතා කරනවා. යුග ධනවි බලාගාරයේ ඒ ගිවිසුම ගැන ඇමතිතුමා කියනවා විමල් වීරවංශ ඇමතිතුමා බොරු කියන්න එපා, කැබිනට් එකට ඉදිරිපත් කරෙත් නැහැ කියලා එතුමා කිව්වා. මේ අපි නෙමෙයි තමුන්නාන්සර. එමනම් එතුමාට විරුද්ධව එතුමා බොරු කියනවා නම් කැබිනට් එකෙන් අයින් කරන්න, කැබිනට් එකෙන් එළියට දාන්න. හරි, එතකොට එතුමා එහෙම එහෙම අපිට පේන දේ තමයි අද විශේෂයෙන්ම මේ හොරකම්මා මේ දූෂණ වංචා ගැන. ඒ හින්දා මේ විශේෂණ අපි කියන්න ඕනේ. හරියට අරකට දැන් කියමනක් කියනවා ඉනගෙන අර කෝටි 1000 අර ලිට්‍රෝ ගෑස් එකේ සභාපතිතුමා කියනවා හිටපු සභාපතිතුමා කෝටි 1000ක වංචාවක් සිද්ධ කරලා තියෙනවායි කියලා. ඒ හිටපු සභාපතිතුමාව දැන් මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා එහෙමනම් ඒ ඇමතිවරයාගේ අනුදැනුව ඇතුවද මේ කිවිසුම් ගැව්වේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒක කියනකොට මිනිස්සු කියනවා හරියට මොකද්ද මේ හකුරු වක්කඩේ හැංගුවා වගේ තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාට මුදල් ඇමතිකම බාර දුන්නේ එක. එහෙම තමයි දැන් කතාව තියෙන්නේ. හකුරු වක්කඩේ හැංගුවා වගේ තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාට මුදල් ඇමතිකම ලබා දීපු එක ගැන. මේ අපි නෙමෙයි කියන්නේ. අපි නෙමෙයි තමුන්නාන්සලගේ ওই කතාවල් ටික අහලා බලනකොට මේ අපේ නිගමනය කියන්නේ. මොකද අපිට හිතන දේ දැන් තමුන්නාන්සලගේ පැත්තේ ඉන්න උදවිය තමයි මේ වංචා දූෂණ ගැන කියන්නේ. එතකොට ඒ කියන දේවල් අපි කියන දේවල් එක්ක යම් කිසි ආකාරයකට ඒක දැන් සැසඳෙනවා. ගණන් ඉලව් තමයි අඩු වැඩි වෙලා තියෙන්නේ. අපි ටිකක් අඩුවෙන් කියනවා තමුන්නාන්සලගේ පැත්තේ උදවිය හරි ගාන දන්නවා. ඒ හින්දා හරි හරි ගාන දන්නවා. අපි ටිකක් ගාන අඩුවෙන් දන්නේ. මොකද අපිට එන න්ියුස් එක පොඩක් අඩුවෙන් තමයි එන්නේ.
ඒ ඉන්නක උදවිය දන්නවා අරයා කීයක් ගන්නවද මෙයා කීයක් ගන්නවද අරයා කීයක් ගන්නවද කියලා තමුන් ආංශලගේ ඇමතිවරු ටික සභාපතිවරු ටික ආමාත්‍ය ආංශල ඉන්න උදවිය ඔක්කොම දේවල් දන්නවා ඒ ඉඳ ගරු සභාපතිතුමියනි පොඩ අහගෙන ඉන්න අහගෙන ඉන්න අහගෙන ඉන්න තව තියෙනවා තව ඉවරුනේ නැහැ තව ටිකක් තියෙනවා හරි ගරු සභාපතිතුමියනි ඒ ඉඳ අද අපිට පේන දේ තමයි අද මේ ආණ්ඩුවේ ඉන්න උදවියගේ මේ චෝදනා උඩම අපිට පේනවා මේ රටේ යථාර්ථය ගැන මේක තමයි යථාර්ථය මේ අයවැය මේ අය මේ ඒක තමයි මේ අයවැයක් ඉදිරිපත් කරන්න බැරි වංචාව සීනි එකෙන් කෝටි 1500යි අර ආරණ්‍ය ලිට්‍රෝ එකේ කෝටි 1000යි අරේ මහජන බැංකුවේ කෝටි 200යි පොහොර ගෙන්නනවයි කියලා ඉතින් කොහෙද අයවැයක් හදන්නේ අයවැය හදන්නේ නැමේ ඔක්කොම සල්ලි ඇමතිවරුන්ගේ සාක්කුවේ ජනතාවට සහන දෙන්නේ ජනතාවට සහන දෙන්න මුදල් ටික තමයි මේ හොරා කාලා තියෙන්නේ ගරු සභාපතිතුමනි ඒක තමයි ඇත්ත යථාර්ථය ඒක තමයි මේ ජනතාවාදී අයවැයක්වත් ඉදිරිපත් කරගන්න බැරි වුණේ මේ ඉදිරිපත් කරලා තියෙන ජනතාවාදී අයවැයද ජනතාවාදී අයවැයක් නෙමෙයි මේක ජාවාරම්කාරයන්ට හැදෙන්න පුළුවන් අයවැයක් මේක ගෙනල්ලා තියෙන්නේ
ගරු මන්ත්‍රීතුමියෝ තව විනාඩි 2යි
රයිට් අවසන් කරන්නම් ගරු සභාපතිතුමනි ඊළඟට ඩොලර් ප්‍රශ්නය ගරු සභාපතිතුමනි දැන් අපි දැක්කා මහා බැංකුව ඩොලර් වල මිල පාලනයක් දාලා තියෙනවා රුපියල් 203යි ඒ රුපියල් 203 මිල පාලනය දාපු වින්දා අපි දන්නවා එළියේ ඩොලර් එක 235යි යන්නේ සමහර දන්නවනේ 240ට ඩොලර් එක විකිනෙනවා නමුත් අපි දන්න විදියට මහා බැංකුව නියෝග කරලා තියෙනවා සියලුම බැංකු වලට 203 න් එහා යන්න එපායි කියලා මොකද මේ ආර්ථිකයට වෙච්ච ඒක වෙලා තියෙන අලාභය ගරු සභාපතිතුමියනේ අද වෙනකොට ආනයනේ කරුවන් ඉතාම අසීරුතාවයකට පත් වෙලා තියෙනවා තමන්ගේ ගනුදෙනු කරුවන්ට මුදල් ගෙවා ගන්න බැරුව අවුරුදු එකහමාරක් සමහර ආනයන කරුව ඉන්නවා තමන්ගේ ගනුදෙනු කරුවන්ට මුදල් ටික යවා ගන්න බෑ මොකද බැංකුවල ඩොලර් නැහැ ඊළඟට ඩොලර් නැති ඒක එක ප්‍රශ්නයක් ඊළඟට අපනයන කරුව ඒගොල්ලෝ ඩොලර් ටික ලංකාවට ගේන්නේ නැහැ ඇයි ඒ ලංකාවට ගෙනාම ඩොලර් එකට 202යි හම්බ වෙන්නේ 203යි හම්බ වෙන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ ඩොලර් ගේන්නේ නැතුව ඒගොල්ලෝ ඩොලර් ටික යවනවා ඩුබායි වලට. ඒගොල්ලෝ ඩොලර් ටික යවනවා සිංගප්පූරු වලට. ඇයි ලංකාවට ගෙනාවම ඒ ඩොලර් එක අද වර්තමානයේ වෙළඳපොලේ තියෙන පාලන මිල හින්දා තමන්ට ඇත්ත ලැබෙන්න ඕන අගය ලැබෙන්නේ නැති හින්දා අපනයන කරුව ඩොලර් ටික ගේන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. අන්න මේ වගේ වැරදි ආර්ථික තීන්දුව උඩ අද මේ රටම අද එකතන නැවතිලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ හින්දා අපි මතක් කරන්න ඕනේ මේ ආණ්ඩුවට විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි අද වෙනකොට අපිට පිටිපස්සේ හිටපු බංගලාදේශය වියට්නාමය වගේ රටවල් අද අපිව පහු කරගෙන ගිහිල්ලා තිබෙනවා. අද අපි කොයිතරම් අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවද බංගලාදේශ වගේ රටවල් වලින් උත් අපි ණය ගන්න තැනට අද මේ රට පත් වෙලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි අද මේ අවුරුදු දෙක අවසන් වෙනකොට අපේ රටේ ඉතිහාසය තුල
අවසන්
කරන්නම් මෙවැනි අපකීර්තියට පත් වෙච්ච ආණ්ඩුවක් කවදාකවත් තිබුණේ නැහැ මේ අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් තුල. ඒ හින්දා මේ ආණ්ඩුවට විරුද්ධව අද සියලු තැන්වල ගොවි ජනතාව ගුරුවරු සාමාන්‍ය ජනතාව හැම ශේත්‍රෙම අද පාරට ඇවිල්ලා තිබෙනවා මොකක්වත් ඉඳත් නෙමෙයි තමන්ගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරගන්න. ඒ හින්දා මේ අයවැත් එක්ක ඉදිරියේ කාලයේදී ඒ සටන තියුණු වෙනවයි කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.